බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා දේශනා කළේ පටිච්ච සමුප්පාදේ. කෙනෙක් ධර්මය දකිනවා නම් දකින්න ඕන පටිච්ච සමුප්පාදේ. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති. කෙනෙක් ධර්මය දකිනවා නම් එයා දකින්න ඕන පටිච්ච සමුප්පාදේ. හරි, කෙනෙක් පටිච්ච සමුප්පාදේ දකිනවා නම් එයා ධර්මය දකිනවා. ඒ වගේම කියනවා ඒ පටිච්ච සමුප්පාදේ දකින කෙනා නැත්තම් ධර්මය දකින කෙනා තමයි බුදුන් දකින්නේ කියලා. නේද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ කෙනෙක්ට බුදුන් දකින්න අවශ්‍ය නම් දකින්න ඕන ධර්මය. ධර්මය දකින්න කියන්නේ පටිච්ච සමුප්පාදය දකින්න. නේද? අහලා තියෙනව නේද? එහෙම දේශනා කරලා තියෙනවා. ඔව්. එතකොට දහමක් කතා කරනවා නම් අනිවාර්යෙන් පටිච්ච සමුප්පාදයට අදාළ වෙන්න ඕන. එතකොට මේ පටිච්ච සමුප්පාදයමයි අනිත්යෙන් වල දැන් පංච උපාදානස්කන්ධය කියුවේ එතනක් තියෙනවා පටිච්ච සමුප්පාදේ. මම ඒක පෙන්වන්නම් කොහොමද කියලා. ඊළඟට චතුරාර්ය සත්‍ය ගත්තොත් ඒකෙත් තියෙන්නේ පටිච්ච සමුප්පාදේ. හරි, කොහොම කිව්වට වැටහෙන එකක් නැහැ. ඒවා ටිකක් තේරුම් ගන්න ඕන මොනවද මේ කියන්නේ කියලා. ඊයේ ප්‍රශ්නයක් ඇහුවා නේද අපි සාකච්ඡා කරගෙන යනකොට? ඈ, ඔව්, ආ, අපි මේ හිත කොහෙද තියෙන්නේ විඥානේ නේද? ඒවට උත්තර හම්බ වුණාද? අපි මගදි නැවැත්තුවා හෙට කතා කරමු කියලා. මතකද ඒ කි? ශරීරය ඇතුලේ කොහෙද තියෙන්නේ හිත? හිත කොහෙද තියෙන්නේ කියලා. ඒ හිත කොහෙද තියෙන්නේ කියලා හොයන්න කලින් දැන් ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ දෙන හොඳ හොඳ උපමා කතා. ඈ, දැන් කෙනෙක් ඔය මොකක් හරි හොයනකොට දැන් ඒ කාලේ තරුණයෙක් හිටියා, එයාට ජනපද කල්යාණි ඕන කියලා. කවුද ජනපද කල්යාණි කියන්නේ? ලස්සනම අර පංච කල්යාණෙන් සමන්විත නේද ඉන්න එහෙම කෙනෙක්. එතකොට ජනපද කල්යාණි කියලා කෙනෙක් ඉන්නවා. දැන් මෙයාගෙන් අහනවා, ඔයා දැන් දන්නවද ජනපද කල්යාණි කවුද කියලා? නැහැ. දැකලා තියෙනවද? නැහැ. දැක්කොත් අඳුරන්න පුළුවන්ද? ඒත් නැහැ. ඈ, මොන වගේද කියලා දන්නෙත් නැහැ. හැබැයි කියන්නේ මට ජනපද කල්යාණිම හොයාගන්න ඕන. හොය හොයා යනවා. රට පුරා හොය හොයා යනවා. දැන් එහෙම කෙනෙකුට ලැබෙයිද ජනපද කල්යාණි කියලා අහන? හොයන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ උනාට හොයනවා. හරි. එතකොට හම්බ වෙයිද? නැහැ. ඔය වගේ තමයි මේ නිවනත්. හරි. දැන් නිවනට අදාළ දේවලුත් අපි හොයනකොට මේ මොකද්ද කියලා කිසිම අවබෝධයක් නැතුව ඔහෙ කරන්නම් වාලිකලාට හරියන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් හිත හොයන්න ඕනනම් හිත තියෙන්නේ කොහෙද කියලා හොයන්න ඕනනම් පළවෙනි දේ තමයි හිත කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන. නැත්තම් ඕක හෙව්වට හොයාගන්න බෑ නේද? ඔව්. දැන් ඉස්සෙල්ලම හොයන්න ඕන මං හිත කියලා අදහස් කරන්නේ මොකක්ද? මොකද්ද හිත කියන්නේ? නැත්තම් අපි හොහොවා ගියාට ඔක හොයාගන්න බෑ නේද? මොකකටද හිත කියලා කියන්නේ? අරමුණු දැනගැනීමේ, අපි අරමුණුත් පැත්තක දාමුකෝ, බර වචන අයින් කරලා. මොනවා හරි දැනගැනීමේ හැකියාව තියෙන්නේ හිතට නේද? මොනවා හරි දැනගන්නේ හිත. ඔව්, එක එක වචන තියෙනවා. සිහිය කියනවා, විඥානෙ කියනවා, රමණ මන මනස කියලා කියනවා. ඉස්සෙල්ලා ඔය සමාන වචන ටික හොයාගන්නකෝ. මනස කියනවා, විඥානය කියනවා, හිත කියනවා, සිහිය කියනවා, තවමන සතිය කියනවා. සතිය කියන්නේ අපි සිහිය පිහිට ඕන එකට නේද? අර අවධානය තියාගෙන ඉන්න එකටනේ සිහිය පිහිටනවා කියන්නේ. සතිය පිහිටනවා නේද? අර සක්මන් භාවනාව කරද්දි සිහිය පිහිටන්නේ. සතිය පිහිටනවා. එතකොට ඒකම නෙමෙයි හිත කියන්නේ නේද? ඒක තමයි නේ. අපි එක එක වචනවල තේරුම් නිකන් බලමුකෝ. එතකොට දැන් ඉතුරු වෙන්නේ මොනවද? විඥාණය කියලා එකක් තියෙනවා, මනස කියලා එකක් තියෙනවා, හිත කියලා එකක් නේද? ඉතින් ඔය තුනම සමහර තැන්වල යෙදිලා තියෙනවා. ඈ ඒක තැන්වල. ඉතින් ඒවයි අපි දැන් මේ ධර්මයේ හොයනකොට මේ වචන ටිකක් කටපාඩම් කර ගැනීමම නෙමෙයි. මොකද දැන් මම වචනයක් කියලා ඕකේ තේරුම මේකයි කිව්වම ඔන්න ඕක මතක තියාගෙන ඒකම. ඊට පස්සේ තව කෙනෙක් වෙන දෙයක් කිව්වොත් එහෙම ඔන්න තර්ක කරනවා. නෑ නෑ ඒක හරියන්නේ කොහොමද? ඕක මෙහෙමයි මෙහෙමයි කියලා අපි වචන අල්ලගෙන තර්ක කරනවා, විවාද කරනවා. නේද? වාද කරනවා. ඒ වාද කිරීම එච්චර ධර්මය දකින්න උදව් වෙන එකක් නෙවෙයි. අපි ඉස්සෙල්ලා මොකක් හරි ප්‍රශ්නයක් අහුවහම මුලින්ම අහන්න ඕන ඔයා ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? නේ කවුරු හරි විඥානය ගැන ප්‍රශ්නයක් අහනවා නම් දැන් ඉස්සෙල්ලා අහන්න ඕන ඒකට උත්තරේ කියන්න කලින් ඔයා විඥානය කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? ඒක දැනගෙන තමයි අපි කතා කරන්න ඕනේ. නැත්නම් අපි විඥානය කියලා වෙන එකක් හිතා ගන්නවා, අරය තව එකක් හිතා ගන්නවා, දෙන්න දෙකක් කියන. නේද? එතකොට නිකන් රණ්ඩුවක් විතරයි උතන වෙන්නේ. වාදෙන් දිනන්න උත්සාහ කරනවා, කවුරුත් දිනන්නේ නැහැ අන්තිමට, දෙන්නම පරදිනවා. රණ්ඩුවක් තරහ අරගෙන ධර්මය දකිනවා නෙමෙයි. තරහ ගත්තා කියන්නේ ධර්මයේ අනිත් පැත්ත. නේද? තරහ නිවුණා නම් තමයි ධර්මයේ දැක්ක වෙන්නේ. එක්ක මන් දිනුවා කියලා මානයක් ඇති කරගන්න. ඕකටත් නෙමෙයි අපි ධර්ම සාකච්ඡා තියන්නේ. ධර්ම සාකච්ඡා තියන්නේ ධර්මයේ දකින්න, අවබෝධයක් ගන්න. හරි? මන් දන්නවද කියලා පෙන්වන්න එහෙම දිනන්න නෙවෙයි. මේ කතා කරන එකෙන් අපිට මීට කලින් නොදැක්ක දේක් දකින්න පුළුවන්. අවබෝධයක් ගන්න පුළුවන්. ඒ අවබෝධය ආයේ බලන්න ඕන ධර්මයට විනයට එකඟද? දැන් සාකච්ඡාව කරලා තරහ ගිහින්නම් යන්නේ එතන කෙලින්ම පේනවා ඔක ධර්මෙ නෙමෙයි නේද? දිනන්නේ විදි. ඒත් එහෙම වාද නෙමෙයි තියන්නේ. හැබැයි හොඳ සාකච්ඡා යන්න පුළුවන්. ඒක ඒ ධර්මයට අදාළව. එතකොට අපි දැන් ඕවා ගැන හිතන්න ඊයේ අපි ත්‍රිවිල් එකක් ගැන කතා කළානේ. අන්න එහෙම මේ මේ ඒ ප්‍රායෝගිකව අපි හිත කියන්නේ මොකද්ද? දැන් මොකක් හරි දැනගන්න ස්වභාවය නේද? දැනුවත් වෙන ස්වභාවයක් නේද අපි හිත කියලා කියන්නේ? එතකොට ඔය දැනුවත් වෙන ස්වභාවයට දෙන නමක් තමයි විඥාණය කියන එක. හරි? යම්කිසි දෙයක් දැනගන්නා ස්වභාවයට කියන නමක් තමයි විඥාණය. දැන් විඥාණයට අහු වුණා, විඥාණයක් ඇති වුණොත් විතරයි දැනගන්න පුළුවන්. දැන් ඔය එළියේ තියෙන ගහකට දැන් මේ ගහ දන්නවද මට පොල් ගහ කියනවා කියලා? ගහ දන්නේ නැහැ. ඇයි? ගහේ විඥාණයක් නැහැ. අපිනේ කියන්නේ අර පොල් ගහ කියලා. හේ අපේ විඥාණයට ඒක අහු වෙනවා. ව්‍යවහාරයේ හරි අපි සම්මතයක් දාගත්තා. ඔව් දැන් එතන රූපයක් තියෙනවා කියලා ඒ රූපේ දන්නවද? නෑ. කවුද දන්නේ? ආ තමන් නේද දැනගෙන තියෙන්නේ. තමන් කියන්නේ තමන්ගේ අපේ විඥාණයට අහු වෙලා. දැන් අතන පොල් ගහක් තියෙනවා කියලා කොහොමද කියන්නේ? කොහොමද දැනගත්තේ? දැකලා පේන හින්දා. දැන් බැලුවහම පේනවා නේද? එතකොට ඒ විඥාණය හටගන්න මොකද්ද උදව් උනේ? ඔව්. ඇහැ.
දැකලා
නේද? ඒකට පාලියෙන් කියනවා චක්කු. චක්කු ආයතනෙ වැඩ කළා. චක්ඛ ආයතනෙ. දැකීමේ ආයතනෙ. අපි ඇහැ කියලා කියන්නේ නේද? ඇහෙන්නේ දකින්. එතකොට ඔන්න ඇහැ කියන ආයතනෙන් වෙන දැනුවත් වීම වලට අපි චක්කු විඥානය කියනවා. හරි? ඒ කියන්නේ ඇහෙන් දැනගන්නේ මොනවද? රූප ගැන. වර්ණ රූප. නේද? ඇහැට පේන්නේ වර්ණ සටහන්, වර්ණ රූප. නේද? ඇහැට පුළුවන් ද සද්ද රූප දැනගන්න? සද්දක් කියන්නේ ඒවත් සියුම් රූප జాතියක්. හා අපි සම්මතයේ කියන්නේ ඇහැට විතරයි රූප අහුවෙන්නේ කියලා ඒ උනාර කනට අහුවෙන ශබ්දත් රූපයක්. ඒක සියුම් රූප. ඇහැට අහුවෙන්නේ වර්ණ රූප, කනට අහුවෙන්නේ ශබ්ද රූප. නාසයට ගඳ සුවඳ ගාන. එමන් රූප කියලා කියන එකට තව නමක් දෙනවා ආරම්මන කියලා. දැන් ඇහැට නම් රූප ආරම්මන. ඒ කියන්නේ වර්ණ රූප කියන එක එතන අදහස් වෙන්නේ රූප ආරම්මන. කනට නම් සද්ද ආරම්මන. නාසයට නම් ගඳ සුවඳට දෙන එක වචනේ තමයි ගාන. ගාන ආරම්මන. දිවට නම් මොනවද අහුවෙන්නේ දිවට? දිවට දැනෙන්නේ මොනවද? රස. රස ආරම්මන. දිකට දැනෙන්නේ රස ආරම්මන. රස ආරම්මන. කයට දැනෙන්නේ මොනවද? පහස කියනවා නැත්නම් ස්පර්ශ. ඒකට පාලියෙන් දෙන නම පොට්ටබ්බ. පොට්ටබ්බ. පොට්ටබ්බ ආරම්මන කියනවා. හරි. ස්පර්ශ නැත්නම් පහස. ඒකට ඒ පාලියෙන් කියන පොට්ටබ්බ ආරම්මන. හරි. එතකොට ඇහැට නම් රූප, කනට නම් ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ ගාන කියනවා, දිවට නම් රස, කයට නම් ස්පර්ශ. නේද? මනසට නම් මනසට අරමුණු වෙන දෙයට නමක් දෙනවා ධම්ම කියලා. ධම්මාරම්මන. හරි? දැන් ඔන්න ආයතන 6ට. ආයතන 6 තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. හරි? ආයතන. ඒවට අරමුණු වෙන ඒවට කියනවා ආරම්මන කියලා. ඒකට රූපාරම්මන, සද්දාරම්මන, ගාහනාරම්මන, රසාරම්මන, ස්පර්ශ පොට්ටබ්බාරම්මන, මනසට ධම්මාරම්මන. හරි? ඒකට බලන්න ඔන්න අපිට ආයතන නැත්තම් මේ බාහිරේ දකින්න පුළුවන් දොරවල් හයක් තියෙනවා. මොනවාද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒවයින් දකින්නේ මොනවද? ඒව තමයි අපි ඔය ආරම්මන කියනවා. එහෙම නැත්නම් ඒවට බාහිර ආයතන කියලාත් කියනවා. දැන් මේවට අභ්‍යන්තර ආයතන. ඒවට අරමුණු වෙන ඒවට බාහිර ආයතන කියලාත් කියනවා. හරි? ඇහැට නම් රූප, ශබ්ද, නාසයට නම් ගඳ සුවඳ. ගහන ආරම්මන, දිවට නම් රස, කයට නම් ස්පර්ශ, මනසට නම් ධම්ම. පැහැදිලිද? එතකොට දැන් ඔය දෙයක් අරමුණු වුණා කියලා දැනගත්තොත් විතරයි දන්නේ නේද? දැනගන්නේ මොකෙන්ද? විඥානේ. ඒ දැනගන්න ස්වභාවයට අපි කියනවා විඥානේ. එතකොට ඇහැ නිසා දැනගන්න ස්වභාවයට කියනවා මොන විඥාණයද? චක්කු විඥාණය. මම දැකීමට දෙන නමක් තමයි චක්කු කියන්නේ. එතකොට ඒ දැකීම සම්බන්ධව දැන ගැනීම චක්කු විඥාණය. ඇසීමට පාලියෙන් දෙන නමක් තමයි සෝත කියන්නේ. කනට සෝත. එතකොට කණෙන් මේ ශබ්ද ගැන දැනුවත් වෙන විඥාණයට කියනවා සෝත විඥාණය. නාසයෙන් දැනගන්නේ මොනවද?
ගාන විඤ්ඤාණ.
ගන්ධ සුවඳ. ඔව්. ගාන ආරම්මන නේද? ඒකට මොන විඤ්ඤාණයද කියන්නේ? ගාන. ගාන විඤ්ඤාණේ. හරි. ගන්ධ සුවඳට දෙන්නමනේ ගාන කියන්නේ ගාන විඤ්ඤාණේ. රසට දිවයි දිවෙන් දැනගන්නේ මොනවද? රස. ඒකට දිවට පාලියෙන් දෙන්නේ ඒ ආයතනෙට ජීවහා කියන එක. එතකොට ඒ විඥාණයට කියනවා ජීවහා විඥානෙ. හරි? ජීවහා විඥානෙ. කයෙන් දැනගන්න දේවල් මොනවද දැනගන්නේ? ස්පර්ශ නේද? ඒ දැනගන්න ස්වභාවයට කියනවා මොන විඥානෙද? කාය විඥාන. හරි? කාය විඥානෙ. මනසෙන් දැනගන්න ස්වභාවයට කියනවා මනෝ විඥානෙ. පුළුවන් නේද ඔය ටික මතක තියාගන්න? ඇහෙන්නම් මොන විඥානෙද? චක්කු විඥානෙ. කනෙන්නම් සෝත විඥානෙ. නාසයෙන්නම් ගාහන විඥානෙ. දිවෙන්නම් ජීවහා විඥානෙ. කයෙන්නම් කාය විඥානෙ. මනසෙන්නම් මනෝ විඥානෙ. එතකොට ඒ විඥානෙට ආයතනේ හැල්ලලා නමක් දැම්. කොහෙන්ද දැනගන්නේ? හරි? පැහැදිලිද? එතකොට විඥාන කීයක් තියනවද? 6යි. 6කට අපිට වර්ග කරන්න පුළුවන්. හැබැයි මේ එකමයි. දැනගන්න ස්වභාවය අනුව අපි නම් ටිකක් දෙනවා. තියෙන තැන අපි හොයාගමුකෝ. ඒක හොයන්න තමයි මේ යන්නේ. ඉස්සෙල්ලා හොයන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ නේද? ඔව්. විඥාණය එතකොට ඔන්න දැන් බලන්න ಜಾති තුනක් කතා කළා අපි දැන් දැකීමක් වෙන්න නම් මොනවද තියෙන්න ඕන? ඇහක් තියෙන්න ඕන. නේද? අරමුණක් රූපයක් තියෙන්න ඕන. ඊළඟට විඥානයක් පහළ වෙන්න ඕන. දැක්ක කියලා දැනගන්න එපයි නේද? දැන් ඇහි රූප වැදුන පළියටම අපි හැම එකක්ම දන්නේ. විඥානේ හටගන්න ඒවා විතරයි දන්නේ. නේද? දැනුවත් වෙන ඒවට තමයි අපි විඥානය කියන්නේ. නේද? එතකොට ඇහැයි රූපේයි චක්කු විඥානෙයි එකතු වුණොත් තමයි දැකීම සිද්ධ වෙන්නේ. ඒ වගේ ඇසීමක් සිද්ධ වෙන්න නම් මොනවද තියෙන්න ඕන? කනයි ශබ්දෙයි සෝත විඥානෙයි. ඒ තුන එකතු වුණොත් තමයි ඇසීමක් වෙන්නේ. නැත්නම් ඇහෙන්නේ නැහැ. හරි? දැන් කනක් තිබුණ නැත්නම් ඇහෙන්න බෑ. නේද? සද්දයක් තිබුණ නැත්නම් ඒත් ඇහෙන්න බෑ. විඥාණි තිබුණ නැත්නම් ඒත් ඇහෙන්න බෑ. ඒතර කණයි සද්දේ සෝත විඥාණි එකතු වුණොත් තමයි ඇසීම සිද්ධ වෙන්නේ. ඒ වගේ ගඳ සුවඳක් දැනෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? නාසය. අපේ අභ්‍යන්තර ආයතනෙ තියෙන්න ඕන නාසය. බාහිර ආරම්මණය මොනවද? ගඳ සුවඳ. මොකක් හරි තියෙන්න ඕන නේද? ඊළඟට ඔව් දෙකෙන් එකක් මොකක් හරි. ඒ ගාන කියන එක තමයි දෙකකට බෙදන්නේ. කොටස ගඳයි කොටස සුවඳයි නේ ගාන. ඔව්. දැන් බලමු බලමු. දැන් නාසයයි ගඳ සුවඳයි ගාන විඥානයේ එකතු වුණාම ඒ දැනීම සුවඳ දැනීම නේද? ගඳ සුවඳ නැත්නම් ආග්‍රාණය දැනීම ඇති වෙන්නේ එතකොට. එතකොට රසක් දැනෙන්න නම් මොනවද තියෙන්න ඕන? දිව රස විඥානේ ජීවහා විඥානේ. ඔය තුන එකතු වුණොත් තමයි රස දැනෙන්නේ. ඈ කෑම තිබුණ පළියටම රස දැනෙන්නේ නැහැ. දිව තියෙන්නත් ඕන විඥානේ පහළ වෙන්නත් ඕන. නේද? මේ දිවේ ගැටෙන්න ඕන රස දැනෙන්න. නේද? ඒවා එකතු වෙන්න ඕන. ඒ වගේ ස්පර්ශයක් දැනෙන්න නම් කය. කය ආයතනෙ තියෙන්න ඕන, ස්පර්ශ වෙන දේ තියෙන්න ඕන. කාය විඥානය පහළ වෙන්න ඕන නේද? එතකොට තමයි ඒ එතනක් දැනීමක් එන්නේ, ස්පර්ශයක් දැනීම. ඊළඟට හිතනකොට හිතීමෙනුත් දැනගන්නවා නේද? හිතන්න නම් මොනවද තියෙන්න ඕන? මනස තියෙන්න ඕන. මනසට අරමුණු වෙන මතක් වෙන මොකක් හරි තියෙන්න ඕන නේද? ඒකට කියන අපි ධම්මාරම්මණය කියලා. දැන් මෙතන ඉඳන් පුළුවන් gedara gena හිතන්න. නේද? එතකොට ඒ gedara ස්වභාවය දැන් ධම්මාරම්මණය. අපිට ගයක් මෙතන පේන්නේ නැහනේ, මේ හැදිලා තියෙන ගයක් නේද? අපි මනසට අරමුණු කරනවා. ඒ අරමුණු කරන්නේ ගේ සම්බන්ධව ධම්මාරම්මණය. හරි? එතකොට මනසට gedara මතක් වුණා ධම්ම, ඒ ගැන දැනගත්තා විඥාණය මනෝ විඥාණය. නේද? ඔය හිතන බවක් දැනගන්න එපේ. ඒ කියන්නේ හිතපු දේ ගැන තමන් දැනගත්තා කියන්නේ මේ විඥානේ.
එතකොට ධම්මාරම්මණය කියන්නේ සිතිවිලි කියන එකද?
ඔව් මනසට අරමුණු වෙන්නේ
සිතිවිලිනේ.
ඔව් සිතිවිලි කියලා කියන්න පුළුවන්. හරි. ඒවා තේරුම් දෙන විදිහට සිතිවිලි සමහර වෙලාවට තව තේරුමකුත් දෙනවා. හිතට අරමුණු වෙන්නේ සිතිවිලි කියනවනම් ඒ ධම්ම වලට තමයි කියන්නේ. අරමුණු වෙනදී. එතකොට අරමුණු වෙනදී ඒක දැනගන්නේ විඥාණයෙන්. ඒ විඥාණය මොකද්ද? මනෝ. දැන් පේනවද ඔය තුනක් එකතු වුණොත් තමයි විඥාණයක් පහළ වෙන්නේ නෙමෙයි. විඥාණෙත් ඒ තුනෙන් එකක්නේ. මොනවා හරි දැනුවත් වෙන්නේ. නේද? දැනගන්න. නේද? ඒ ආයතනකින් දැනගන්න නම් ඔය ಜಾති තුනක් අනිවාර්යෙන් එකතු වෙන්න ඕන. ඈ? ඇහැයි රූපේ චක්කු විඥාණය එකතු වෙන්නම ඕන. ඒ දැකීමේ ක්‍රියාව වෙන්න නම්. ඇසීමේ ක්‍රියාව වෙන්න නම් කනයි ශබ්දෙයි සෝත විඥාණයයි පහළ වෙන්නම ඕන. දැන් දැනීමේ ක්‍රියා තුනක් තියෙනවා. දැනීම් තුනක් තියෙනවා මොනවාද? ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා නේද? මේ දැකීමටයි ඇසීමටයි වඩා වෙනස් නේද ඒ තුන? ඔන්න බලන්න දැන් ඔය හය මං බෙදනවා හතරකට. දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. දැනීම කියනකොට නාසයෙන් වෙන්න පුළුවන්, දිවෙන් වෙන්න පුළුවන්, කයෙන් වෙන්න පුළුවන්. ඒ තුනම එකතු කරලා දැනීම. ඒකට පාලියෙන් දෙන වචනේ දන්නවද කවුරු හරි? නෑ නෑ මේ තුනට විතරයි. දැන් දැකීමට පාලියෙන් කියනවා දිට්ඨ නේද? දිට්ඨ. ඇසීමට කියනවා සෝත. දැනීමට මුත. හරි. මුත කියලා කියන්නේ. දැනීමට දෙන වචනේ තමයි මුත. දැන ගැනීමට කියනවා විඤ්ඤාත. දිට්ඨ සුත මුත විඤ්ඤාත. විඤ්ඤාත. දැන ගන්නවා. මේ දැන ගන්න ස්වභාවය තමයි විඥානේ. දැන ගැනීම කියන එක විඤ්ඤාත. හරි. දැන් දැකීම දිට්ඨ ඇසීම සුත දැනීම කියනකොට මතක තියාගන්න ආයතන තුනක් එකතු කරනවා. නාසයයි දිවයි කයයි. මේ තුනේම දැනීමනේ කරන්නේ නේද? ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. එතකොට මේ දැනීම කියන එකට මුත. ඊළඟට හිතන මනසෙන් දැන ගැනීමට විඤ්ඤාත. දිට්ඨ සුත මුත විඤ්ඤාත. පැහැදිලිද? නැ වැඩිද වචන ওই ටික නෑ නේ. හරි. දැන් ඒ ක්‍රියාවක් වෙන්න දැකීම, ඇසීම, දැනීම, දැන ගැනීම. නේද? ඔච්චරනේ වෙන්නේ. ඊට අමතරව දෙයක් තියෙනවද? වෙන දැනුවත් වෙන්න විදියක් නෑ. එක්කෝ දකින්න ඕන, එක්කෝ අහන්න ඕන, එක්කෝ දැනෙන්න ඕන, එහෙම නැත්නම් දැනගන්න ඕන. දැනගන්නේ හිතෙන් හිතලා. නේද? මුත කියන්නේ දැනීම විතරයි. දැනීම එන්නේ නාසයෙන්, දිවෙන්, කයෙන්. ඇහැයි කණයි නෑ ඒතර. මොකද ඇහැයි කණයි වෙනම දිට්ඨ සුත. මේ තුනම එක විදිහේ ක්‍රියාවක්. මුත කියන දැනීමක්. හිතෙන් හිතලා අපි දැනගන්නවා. ඔව් දැනෙනවා කියලානේ කියන්නේ. ඒ දැනෙනවා කියන එක මුත. දැනෙනවා. රසත් දැනෙනවා. පහසත් දැනෙනවා. ඒ තුනේ සංකලනය මුත. දැනෙනවා කියන එක මුත. හරිද? දකින්නවා කියන එක දැනෙනවා නෙමෙයිනේ. ඒ දෙකක්නේ. ඒවා වෙනස් නේද? ඒ හින්දා දිට්ඨ. ඇසෙනවා කියන්නේ දැනෙනවා නෙමෙයිනේ. නේද? ඒ සුත. දැනෙන ටිකට කියනවා මුත. හරි. ඒ කියන්නේ ගඳ සුගඳ වෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, පහස වෙන්න පුළුවන්. ඒක මුත. දැනෙන බව. දැනීම. ඊළඟට හිතෙන් හිතලා දැනගන්නවනේ. ඒකට විඤ්ඤාණ. හරි. දැන් ඔය හතර විතරයි තියෙන්නේ. ඒකයි මේ මේ දැන් හය මං හතරකට අඩු වෙලා. අඩු කරගත්තාම ලේසියි අපිට හතරයි හොයන්න තියෙන්නේ. නේද? ඉස්සෙල්ලා හයක් තිබුණා. මේ හොයන්න තියෙන ටික ටික අඩු කරනවා. ඈ. දැන් නිවන් දකින්න නම් ඔච්චරයි හොයන්න
තියෙන්නේ.
අන්න හරි. දැන් ඔයගොල්ලෝ අහලා ඇති බාහිය දාරු චීරිය කියලා එක්කෙනෙකුට තමයි කෙටියෙන්ම ධර්මදේශනා කරන්න කිව්වා බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරන්ට මෙයා ඇවිල්ලා කිව්වා, ඒ කියන්නේ සෑහෙන දුරක් රෑ එළි වෙනකන් ඇවිල්ලා ඇවිල්ලා හොයනකොට, ජේතවනාරාමයට ඇවිල්ලා හොයනකොට බුදුහාමුදුරුවෝ නැහැ. කොහෙද කියලා හුවම් පින්ඩපාතේ වැඩලා. ඒ පාර දුවගෙන දුවගෙන යනවා පින්ඩපාතේ වඩින මගට ගිහිල්ලා වැඳලා කියන අනේ ස්වාමීනි මට කෙටියෙන් ධර්මයක් දේශනා කරන්න කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා මේ ධර්මයේ දේශනා කරන වෙලාව නෙමෙයි, මේ පින්ඩපාතේ වඩින වෙලාවනේ. දාණයෙන් පස්සේ එන්න මම ධර්මයක් දේශනා කරන්න. අනේ නෑ නෑ නෑ, මං ගැන අනුකම්පා කරලා මට මේ බොහොම කෙටියෙන් අනුශාසනාවක් කරන්න. දෙවෙනි සැරෙත් කියනවා මේ පින්ඩපාතේ වඩින වෙලාවනේ, බණ කියන වෙලාව නෙමෙයිනේ. තුන්වෙනි සැරේ කියනවා මේ ඔබ වහන්සේ ගිහින් වඩිනකම් මම ජීවත් වෙයිද දන්නෙත් නැහැ, ඔබ වහන්සේ ජීවත් වෙයිද දන්නෙත් නැහැ. නේද? බලන්න මේ හිතන දුර නේද? දැන් පින්ඩපාතේ වැඩලා එනකොට මම මැරිලා තිබුණොත් මට බණ අහන්න වෙන්නේ නැහැ, ඔබ වහන්සේ මැරිලා තිබුණොත් ඒත් අහන්න වෙන්නේ නැහැ. ඒ හින්දා මට අනුකම්පා කරලා බොහොම කෙටියෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. ඒ සැරේ බුදුරජාණන් වහන්සේ බලනවා ඇයි කියලා. බලලා දේශනාවක් කරනවා කෙටියෙන් බාහිය දිත්තේ දිට්ඨමත්ම. يعني දැක්කොත් දැකීම මාත්‍රයක් විතරයි. සුතේ සුතමත්තං. ඇසුනොත් ඇසීම මාත්‍රයක් විතරයි. මුතේ මුතමත්තං. අන්න ඔතන තමයි මේ වචනේ එන්නේ. මුතේ මුතමත්තං. දැන් දන්නවනේ මුත කියන එක නේද? දැනුනොත් දැනනවා විතරයි. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. හිතුවොත් සිතීමක් විතරයි. හා? ඕක මෙනෙහි කරන්න කියන. අන්න කෙටියෙන්ම දේශනා කරපු බණ ඒකේ. තව ටිකක් කියනවා. එහෙම හිතුවොත් බාහිය, එහෙම අවබෝධ කළොත් ඔබ එයින් පිහිටන්නේ නැහැ කියනවා. තේරෙනවද දන්නේ මේ කියන එක? දැකීම දැකීම මාත්‍රයක් වුණොත් දකින දේ නිසා ඔබ පිහිටන්නේ නැහැ. කියන්නේ බාහිය කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ දකින දේ නිසා. දැකීම දැකීමක් පමණක් වුණොත්. හරි. ඔබ එයින් පිහිටන්නේ නැහැ. මේ ටිකක් ගැඹුරුයි, ඒ වුණාට මම කියලා දාන්නම් නිකන් අවුලුවේ තියාගන්න. ඔබ එයින් පිහිටන්නේ නැහැ. දෙවෙනියට කියන ඔබ එහිත් පිහිටන්නේ නැහැ. නෑ නෑ, එහි කියන්නේ දැන් දකින දෙයක් තියනවා කියලා හිතන්න. එයින් පිහිටන්නෙත් නෑ, එහි පිහිටන්නෙත් නෑ. පැහැදිලිද? අර පොල් ගහ කියලා හිතන්න. පොල් ගහ නිසා ඔබ ඉන්නවා කියලා අදහසක් එන්නේ නෑ. බාහිය ඉන්නවා කියලා අදහසක් එන්නේ නෑ. පොල් ගහ ඇතුලේ බාහිය ඉන්නවා කියලා අදහසක් එන්නෙත් නෑ. එහිත් පිහිටන්නේ. හරි. පැහැදිලිද? එයින් පිහිටන්නෙත් නෑ, එහි පිහිටන්නෙත් නෑ, මෙහි පිහිටන්නෙත් නෑ. හරි. අතන පොල් ගහ තියෙනවා කියලා කවුද දැනගන්නේ? මෙතන ඉන්න මම නේද? ඒ විදිහට බාහිය පිහිටන්නෙත් නෑ. දැකීම දැකීමක් වුණා. හරි. මෙහි පිහිටන්නෙත් නෑ. ඒ විතරක් නෙමෙයි, ඔය දෙක අතර කොහෙවත් බාහිය කියලා කෙනෙක් පිහිටන්නේ නෑ කියන. උභය අන්තරේ. ඒ පැත්තේ මේ පැත්තේ අතර කොහෙවත් බාහිය කියලා කෙනෙක් පිහිටන්නේ නැහැ කි. පැහැදිලිද? මං ආයෙ කියන්නද? අන්න දිත්තේ දිත්තමත්タン භවිස්සති වුණොත්, දැකීම දැකීම මාත්‍රයක් පමණක් වුණොත්, එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි, එහිද නොපිහිටයි, මෙහිත් නොපිහිටයි, ඔය දෙක අතර කොහෙවත් නොපිහිටයි, පිහිටන්නේ නැහැ. ඔය ටිකක් ගැඹුරුයි, අපි වෙනම කතා කරමු. ඉතින් මෙනෙහි කරන්න කියන්නේ ඔච්චරයි. දිත්තේ දිත්තමත්タン, සුතේ සුතමත්タン,
මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. ඒ විදිහට මෙනෙහි කළොත් එවිට බාහිය ඔබ එයින් පිහිටන්නේත් නැහැ, එහි පිහිටන්නේත් නැහැ, මෙහි පිහිටන්නේත් නැහැ, ওই දෙක අතර කොහෙවත් පිහිටන්නේ නැහැ. මොකක්ද මේ පිහිටන්නේ නැහැ කියන්නේ? සක්කාය දිට්ඨි නැහැ. කෙනෙක්ව පිහිටන්නේ නැහැ මම කියලා කෙනෙක්. හරි. ඉතින් එහෙම වෙන්නේ නැත්තේ කොහොමද කියලා ටිකක් ගැඹුරට කතා කරන්න ඕන. මේක මම තව අපි පස්සේ වෙලාවක කතා කරමු. දැන් එතෙන්ට ඕන මේ කතා කරන්න ඕන ටික ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඕක අවබෝධ කළොත් ඒ අවබෝධය ඇති නිවන් දකින්නකම්. සෝවාන් වෙන්න විතරක් නෙමෙයි සකෘදාගාමි අනාගාමි රහත් වෙනකම්ම ඔච්චරයි දැනගන්න තියෙන්නේ.
දැන් විනාය ගිහින් ප්‍රශ්න ටිකලානේ බණ අහන්න ගිහුවා නම් ඔතනදී බාහිය එහෙම හිතක් ඇතිවද?
නෑ, බාහිය හිත දිනු කරපු කෙනෙක්. දැන් බාහියගේ බාහිය කියන්නේ කොහොම කෙනෙක්ද? අෂ්ඨ සමාපත්තිලාභියෙක්. ඔව්. ඒ පෙරාත්මනේ මේ ඒ ජීවිතේදී බාහිය කොහොම කෙනෙක්ද? අෂ්ඨ සමාපත්තිලාභියෙක්. මොනවාද අෂ්ඨ සමාපත්ති කියන්නේ? දන්නේ නැහැ. ධ්‍යාන ඔක්කොම 8ක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා 4ක් තියෙනවා. ඊළඟට තියෙනවා ඒවට කියනවා අපි රූපාවචර ධ්‍යාන. ඊළඟට කියනවා අරූපාවචර ධ්‍යාන කියලා හිත විතරක් තියෙන. ශරීරයක් නැහැ, කය නැහැ, හිත විතරයි තියෙන්නේ. ඒවා කියන අරූපාවචර කියලා. රූපයක් නැහැ. හරි. ඒ සියුම් ධ්‍යාන 4ක් තියෙනවා. මොනවාද ඒ? ආකාසඤ්ඤායතනය, විඤ්ඤාණඤ්ඤායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥානාසඤ්ඤායතනය. හරි. මේ ඔක්කොම ධ්‍යාන. හරි. රූපාවචර 4යි, අරූපාවචර 4යි. ඔය ධ්‍යාන 8ම වඩපු කෙනෙක් මේ බාහිය කියන්නේ. දැන් ධ්‍යාන වඩන හැටි මං කිව්වා. කොහොමද? මොන භාවනාවෙන්ද? සමත භාව. සමාධිය දියුණු කරලා ධ්‍යාන වඩන්න පුළුවන්. සමාධි. සමාධියේ එක එක ගැඹුරු අවස්ථා තමයි ධ්‍යාන කියන්නේ. එතකොට මේ අෂ්ඨ සමාපatti වඩපු කෙනෙක් හැබැයි ප්‍රඥා පැත්ත නැහැ. සමාධියේ ගැඹුරටම යන්න පුළුවන් ඉහළම මට්ටමට ගිහිපුවා. දැන් එහෙම කෙනාට තමයි මේ කෙටියෙන් කිව්වේ. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඔන්න ඕක මෙනෙහි කරා. බාහිය පැත්තකට වෙලා ඕක මෙනෙහි කරා. බුදුහාමුදුරෝ පින්ඩපාතේ වැඩලා එනකොට මොකද වුනේ? අර හරකෙක් ඇවිල්ලා, එළදෙනක් ඇවිල්ලා ඇනලා මැරුණා. එතකොට දැන් බුදුහාමුදුරෝ ආපහු වඩිනකොට ඔන්න භික්ෂුන් වහන්සේලාට පණිවිඩය ඇවිල්ලා කියනවා, අර සෙනග රැස් වෙලා ඉන්නේ මොකද ඇහුවා. මේ එළ දෙනක් කනලා මැරිලා කියලා බාහිය. පේනවද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, එයාව ඔය එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, රහතන් වහන්සේ කෙනෙක්. එයාව ඒ ගෞරව ඇතුව ආදාහණය කරන්න. ඒ ටිකට ක්ෂණිකව රහත් වුණා. ඒ ටික මෙනෙහි කර.
එතකොට වාහිය, එතකොට මේ ඔය එන්නේ නැත්තේ වේගෙන් එන්නේ නැත්තේ ඒක දැනගෙන තමන්
එහෙම කියන්නේ නැහැ. ආවේ ඇත්තටම දැන් වාහිය ඉතින් ඔය දිග කතාවක්, ඔක ලස්සන කතාවක්. ඉතින් මේ ඔව් ඒක මේ වාහිය ඒ කැලේක ජීවත් උනේ අර නැවක් විනාශ වෙලා ඇවිල්ලා. ඉතින් අඳින්න ඇඳුම් තිබුණ නැහැ. ඒ සැරේ කලේ ගස්වල පතුරු වලින් ඇඳුමක් ඇඳගත්තා. ඒකයි දාරු කීරිය කියන්නේ. ඔව්. ඉතින් මෙහෙම දර වලින් මේ පතුරු වලින් ඇඳුමක් ඇඳගෙන ඉන්නවා මිනිස්සු දැකලා හිතනවා මේ හොඳ දියුණු තවුසෙක් කියලා. හරි. එයාට වන්දනාමාන කරන්න ගන්නවා, දානෙගෙන දෙනවා. හරි. ඉතින් වාහියත් ඉඳන් භාවනා කරලා දැන් ධානාක් තියෙනවානේ. ධානා වඩාගෙන ඉන්න ඔක්කොම හම්බ වෙනවා. ඉතින් බාහියගේ පරණ යාළු දෙවතාවෙක් ඉඳන් කියනවා, දැන් බාහිය හිතන් ඉන්නේ මං නිවන් දැකලා රහත් වෙලා කියලා. ඉතින් දෙවතාවෙක් ඉඳන් කියනවා, ඔබ ඔය නිවන් අවබෝධ කරලා කියලා හිතුවට ඔබ රහත් නැහැ. ඒසරේ අහනවා, එහෙම කියන්නේ කොහොමද? මේ මං රහත් නැහැ කියලා කොහෙද රහතන් වහන්සේලා ඉන්නේ කියලා. අන්න ජේතවනාරාමි බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියන. ඒ වෙලාවෙමයි පිටත් වෙන්නේ. මේ හිත වැඩිලානේ තියෙන්නේ. ඒ වෙලාවෙම එහෙම හොයාගෙන හොයාගෙන ගිහිල්ලා තමයි අර ඒ වෙලාවෙම මේ මේක අහගන්න ඒ තරම් ඕනකමක් තිබුණා. ඒ නිසායි එහෙම. අග්‍රභාවය ලැබෙනවා මේ ඉක්මනින්ම ධර්මය අවබෝධ කරගන්න. ක්ෂණිකවනේ අවබෝධ කරගන්න. ඒකට කියනවා කිප්පා විඤ්ඤා කියලා. හරි ඉක්මනට ධර්මය අවබෝධ කරපු අයගෙන් අග්‍ර ඒ බාහිය කිප්පා විඤ්ඤා. හරි පදණං කීයද මන් දන්නේ නැහැ. ගැනලා බලන්න. කිව්වේ නම් අර අර ඒ බාහිය සූත්‍රේ තියෙනවා ඒ ටික. ඒ ටිකෙන් ඇති වුණා මේක අවබෝධ කරන්න. ඉතින් ඕකෙන් තේරුම් ගන්න ඕන ඔතන තියෙනවා ධර්මය. ධර්මය තියෙනවා කියන්නේ පටිච්ච සමුප්පාදේ තියෙන. ධර්මය කියේ පටිච්ච සමුප්පාදේ. අන්නේ ඒකයි අපි හොයා ගන්න ඕන. ඔතන කොහොමද පටිච්ච සමුප්පාදේ තියෙන්නේ? ඔතන තියෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා. පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද කියන්න බලන්න. හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. හොඳයි. දැන් පටිච්ච සමුප්පාදේ කියලා අහලා තියෙන්නේ මොනවද? අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය බහූ, බහව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. සමුදයෝ කියන්නේ හේතුව. දුක්ඛන්දරාවට හේතුව ඕන ඕකයි.
සමුදයෝ
කියන උපදිනවා කියන තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ හේතුන් නිසා උපදිනවා. හරි. උපදිනවා. එතකොට ඒ උපදින හැටි තමයි මේ පටිච්ච සමුප්පාදේ පෙන්눔 කරන්නේ. දුක්ඛන්දරාව හටගන්න හැටි ආකාරය. හේතුඵල සම්බන්ධතාවයක් පෙන්නනවා. එතකොට පච්චයා කියන්නේ හටගන්න ආකාරය. ඊළඟට නිරෝධා කියලා පෙන්නනවා නිරුද්ධ වෙන ආකාරය. හරි? අවිජ්ජා නිරෝධනං සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධනං විඥාන නිරෝධයි. විඥාන නිරෝධනං නාම රූප නිරෝධයි. නාම රූප නිරෝධන සලායතන නිරෝධයි. සලායතන නිරෝධන පස්ස නිරෝධයි. පස්ස නිරෝධන වේදනා නිරෝධයි. වේදනා නිරෝධන තණ්හා නිරෝධයි. නිරෝධනම් කියන්නේ නැත්තම් නේද? තණ්හා නිරෝධනම් තණ්හාව නැත්තම් උපාදානයක් තියෙනවා. උපාදාන නිරෝධයි. උපාදාන නිරෝධන භව නිරෝධයි. භව නිරෝධන ජාති නිරෝධයි. උපදින්නේ නේද? ජාති නිරෝධයි. ජාති නිරෝධන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ඇති වෙන්න පුළුවන්ද? බෑ. ඒ දුක්ඛන්දරාව නිරෝධයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුජ්ජಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඔන්න ඔය විදිහටයි දුක්ඛන්දරාව නිරෝධ වෙන එකම විදිහ. හරි? ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති. ඕක තමයි පටිච්ච සමුප්පාදේ කියලා අහන්න ලැබෙන්නේ නේද? ඔව්. ඉතින් එතන දැන් ඔයගොල්ලෝ දීපු උත්තරේ හරියේ වුණාට පටිච්ච සමුප්පාදේ කියන්නේ ওই වචන කොට නෙමෙයි. මේකේ හටගන්න ස්වභාවයයි නිරෝධ වෙන ස්වභාවයයි. පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි තමයි පටිච්ච සමුප්පාදේ. අර වචන ටික එහෙම හටගත්තු දේවල් ටිකකුයි හේතු වුණ දේවල් ටිකකුයි. අන දැන් අවිජ්ජා පත්‍ය සංඛාර කිව්වොත් අවිජ්ජාව හේතු වෙනවා ඵලය වෙන්නේ සංඛාර. හරි. අවිජ්ජාව නිසා සංඛාර හට ගන්නවා. අවිද්‍යාව නිරෝධන සංඛාර හටගන්නේ නැහැ. ඒකයි නිරෝධි කියන්නේ. පත්‍යා කියන්නේ අවිද්‍යාව තියනවා නම් සංඛාර තියෙනවා. නිරෝධා කියන්නේ අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන්නේ අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. ඔකයි මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය කියන්නේ. හරි. පටිච්ච සමුප්පාදය. එතකොට සංඛාරය පටිච්ච සමුප්පන්නයි. හරිද? අවිද්‍යාව නිසා සංඛාර හටගන්න. අවිද්‍යාව නැත්තම් සංඛාර නැහැ. ඒ කියන්නේ හේතුඵල කියන්නේ ඕක. ඒ හේතු යෙදුනත් විතරයි ඵලය තියෙන්නේ. හේතු යෙදුන් නැත්තම් ඵලය නැහැ, නිරෝධයි. හරි. ඔක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. එතකොට අපි දැන් අර මං මේ ආවේ ඊයේ කියපු කතාව. ඈ මේ ත්‍රිවිල් එකක් ඔන්න. මොකද්ද ඒ? ත්‍රිවිල් එක. නේද? දැන් ඔන්න අපේ දැනුවත් වීමක් ආවා නේද? දැනුවත් වුණා ලෝකෙ ගැන, ලෝකෙට අයිති දෙයක් ගැන දැනුවත් වුණා. නේද? දැන් ඔය දැනුවත් වීම තුල අපට හිතට පෙනුණා ත්‍රිවිල් එක. නේද? දැන් ඒ දේ කොහොමද අපේ හිතට පෙනුනේ? මුලින්ම උනේ සද්දයක් ඇහුණා. නේද? එතකොට ඒ සද්දෙට අදාළ අපි පෙර අත්දැකලා තිබුණ එකකුත් එකතු වුණා. මේ මොහොතේ ඇහුණ සද්දෙයි පෙර ඇසුරු කරපු දෙයි එකතු කරලා හිතෙන් හැදුව අලුත් ත්‍රිවිල් එකක්. ඒක තමයි දැන් දැක්කේ. නේද? දැන් හිතෙන් පෙන්නපු ත්‍රිවිල් එක තමයි අපි දැනුවත් වුණේ. විඤ්ඤාත. නේද? අපි හිතනවා මේ දැනුවත් එක කොහෙ දැනුවත් වුණ ත්‍රිවිල් එක කොහෙද තියෙන්නේ කියලාද හිතන්නේ. හරි. නේද? ත්‍රිවිල් එක කොහෙද ඇහුවොත් අන්න හරි කියලා ඇඟිල්ල දික් කරනවා නේද? සද්දේ ආපු පැත්තට පෙන්නනවා. ඒ කියන්නේ අපි දැඩිව විශ්වාස කරන අර පැත්තේ තමයි ත්‍රිවිල් එක තියෙන්නේ. ඇත්තටම උනේ මොකද්ද? ත්‍රිවිල් එක කොහෙද තිබුණේ? මනසේ. දැන් මං කිව්වොත් එහෙම දැන් ඔය හැමෝම දැනගත්ත නේද ත්‍රිවිල් එකක් කියලා. ඈ? ඔය හැමෝම දැනගත්තේ එකම ත්‍රිවිල් එකද? එක එක්කෙනාට කිව්වොත් ඔය දැනගත්තු දේ අඳින්න කියලා. එකම අඳීද?
නෑ.
එක එක පාට.
ගෙදර තියෙන
එක. එක එක ಜಾති. ඈ? නේද? දැන් අපි දැනගෙන තියෙන්නේ එතකොට ඇත්තට මතන තිබුණේ එකද? නෑ. අන්න පේනවද? කවුද ත්‍රිවිල් එක හදලා තියෙන්නේ දැන්? හිත තම තමන්ගේ හිත. එක එක්කෙනාට අදාළ එක එක ත්‍රිවිල් හදලා තියෙනවා. එතකොට ලෝකේ තියෙන ඇත්ත ස්වභාවයද දැන් දැනුවත් වෙලා තියෙන්නේ? නෑ. ආ මොකද්ද දැනුවත් උනේ? හිතෙන් හදපු දේ. අපි විශ්වාස කළේ හිතෙන් හදපු දෙයක් දැනගත්තා කියලාද එළියේ තිබුණ දෙයක් දැනගත්තා කියලාද? අපි විශ්වාස කළේ එළියේ තිබුණ දේ දැනගත්තා කියලා. නේද? අන්න බලන්න ඒක අපේ දෘෂ්ටි අපේ මතය. ඇත්තට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? හිතෙන් හදපු දේ දැනගෙන. දැන් හදපු දේ තියෙන්නේ එළියේද තමන් තුලද? තමන් තුල. දැන් බලන්න ලෝකේ තියෙන්නේ එළියද තමන් තුලද? දැනුවත් වුණ ලෝකේ. තමන් තුල. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකය බාහිරෙන් දකින්න එපා. මේ බඹයක් පමණ වූ ශරීරය තුලින් දකින්න. පේනවද ඇයි කියලා? අවන වණින් දකින්න ඕන. ප්‍රඥාව ඕන වෙන්නේ ඔන්න ඕකට. ප්‍රඥාව දිනු වෙන කෙනාට තමයි බුදුදහම පේන්නේ. හරි.
බුදුදහම දැක්කොත් තමයි මාර්ගඵල නිවන් අවබෝධ කරන්න පුළුවන්. දැන් බාහිරෙන් ඕව හොයන්න ගිහිල්ලා ලෝකේ හම්බ වෙන්නේ නැහැ. ඇයි? ලෝකේ තියෙන්නේ තමන් ගාව. අපි විශ්වාස කරන්නේ එළියේ තියෙනවා කියලා. නේද? අපි දැනගත්තු ට්‍රීවිල් එක එළියේ තියෙනවා කියලානේ විශ්වාස කරන්නේ. දැන් ඔන්න ඒ අපේ ලෝකේ යන දැක්ම. ලෝකෙට අයිති දැක්ම තමයි ඒ. ලෝකෙන් මිදෙන ලෝකය ඉක්මවා යන දැක්ම. එහෙම නැත්නම් ලෝකෝත්තර දැක්ම තමයි මේක තමන් තුල. ඒ සම්මත ලෝකෙට අයිති දැක්ම නෙවෙයි ඒකට නේද? ඒකට ලෝකෝත්තර මාර්ගය කියන්නේ ඔන්න ඔහොම දෙයක්. හරි. ඔව්. සිත පවතින්නේ අරමුණ තුල. මම හොයාගන්න පුළුවන්. ඉතින් හිත පවතින්නේ අරමුණ තුල. අරමුණ තියෙන්නේ කොහෙද? අරහෙද තියෙන්නේ? හොයන්න ඕනේ. අරමුණ කියලා අදහස් වෙන්නේ අර එළිය තියනවා කියලානේ නේද? මම හිත තියෙන්නේ මේ එළියද? තමාතුල. තමන්ම හදන දෙයක්. හරි. හදන්නේ හැබැයි අවිද්‍යාවයි. අන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇත්ත දැනගෙන නෙමෙයි. ඇත්ත ඇති හැටි දැනගෙන නැහැ. හරි. ලෝකේ හදන්නෙත් අවිද්‍යාවෙන්. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. දැන් මෙතනම පේනවනේ ඇත්ත ඇති හැටි දැනගෙන නෙමෙයි අපි අරහේ ත්‍රිවිල් එක තියනවා කියන්නේ. අපි දැනගත්තේ හිතේ හදපු ත්‍රිවිල් එක. නේද? ඒක දැනගත්තු ත්‍රිවිල් එක අඳින්න කිව්වොත් ගිහිල්ලා බැලුවොත් සමහර විට ඒක නොවෙන්න පුළුවන් අර ඉතින්. පේනවද මේ මොකද්ද වෙන්නේ කියලා? මොකද්ද අමුතු දෙයක් තියනවා කියලා. ඒක සම්මතයේ හිතන විදිහට වඩා වෙනස් දෙයක්. ගැඹුරු දැක්ම. අන්න හරි. දැන් සංඛාරේ මොකද්ද? ත්‍රිවිල්. අවිද්‍යාවෙන් හදපු ත්‍රිවිල් එක. ඒ හදපු එක අපි එළියට දාලත් ඉවරයි. මේ ධාරෙහි තියෙනවා කියලා. අන්න ඒක තමයි අවිද්‍යාවෙන් හදපු සංකාර. හරි. ඔන්න ඔය විදිහට මේ ආයතන හයම කරන්නේ එකම දේ. එක ආයතනයක් තේරුම් ගත්තොත් ඔක්කොම තේරුම් ගත්තා වෙනවා. හරි. දැන් සුතේ සුතමත්තං කිව්වොත් ඇසීම් මාත්‍රයක් වුණා. ඕකට අපි ත්‍රිවිල් එකක් හදන්නේ නැහැ. ත්‍රිවිල් එක හැදුවොත් එහෙම අන්න ත්‍රිවිල් එක කියනකොට කවුද ඉන්නේ? ඒක දැනගත්තු මම මෙතන ඉන්නවා. අන්න ඒකයි කිව්වේ ඉන් ඔබ පිහිට. තේනවා? එළිය ත්‍රිවිල් එක මේ මනසෙන් හදපු අවිද්‍යාවෙන් හදපු දෙයක් සංඛාරයක් කියලා දැක්කොත් අවිද්‍යාපච්චය සංඛාරයක් කියලා එතකොට පිහිටයිද මම? නෑ, ඔක ඇසීම් මාත්‍රයක් විතරයි. සුතේ සුතමත්තා. කේනවා? ඇහුවා පමණ. ඔව්. ඔක ඉතින් එපා කිව්වට එකපාරටම එහෙම නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් නම් බාහිය වගේ නිවන් දවබෝධ කරන්න පුළුවන්. ඒකට ගැඹුරු ප්‍රඥාවක් නුවණින් දැකීමක් තියෙන්න ඕන. හැබැයි අපට අවබෝධයක් ගන්න පුළුවන් දකින්න ඕන මෙන්න මේ වගේ දෙයක්. අවබෝධ කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔන්න ඕක තේරුම් ගත්තොත් ඔන්න ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්. හරි. ඉතින් මේක මේ කෙටි දෙයක් වුණාට මතක තියාගන්න සංසාරයෙන් ගැලවෙන මාර්ගයට වැටෙන්න ඔය තේරුම් ගැනීම ඇති. මං කියේ අර සෝවාන් මාර්ගයට වැටෙන්න කියලා. ලෝකය ඉක්මවා යන දැක්මට වැටෙන්න ලෝකෝත්තර. හරි. ඕකම ගැඹුරින් හිතුවනම් ඔතනම තියෙන අවශ්‍යතාවය. අර වචන එකක්වත් දන්නේ නැති වුණාට පටිච්ච සමුප්පාදෙත් ඔතන තියෙනවා. පංච උපාදානස්කන්ධෙත් තියෙනවා. පංච උපාදානස්කන්ධේ මම පෙන්නුවා නේද ඊයේ ඔතන හැදුණයි කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන හැදුණා කියලා පෙන්නුවානේ. දැන් පෙන්නේ අවිද්‍යා පත්‍ය සංකාරත් හැදුණා. දැන් ඊයේ පෙන්නුවා දුක හැදුණා කියලා. ඒතකොට අවිද්‍යාවත් තියෙනවා දුකත් තියෙනවා. එහෙනම් ඊතුරු මැද ටිකක් හැදිලා ඉවරයි. පටිච්ච සමුප්පාදේව ඔතන තියෙනවා පෙනුන්නේ නැතුවට. ඒක පෙනුනොත් බාහිරට වගේ අවබෝධ කරගෙන මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි මේ දැකීම ගන්න පැහැදිලි ශක්තිමත් හිතක් ඕන. බාහියගේ හිත අෂ්ඨ සමාපත්තිලා වී සිත පිරිසිදු. නීවරණ පැත්ත පලාතක නැහැ. ධ්‍යාන වඩනකොට නීවරණ යටපත් වෙලා. නේද? අන්න ඒ වගේ හිතකින් ඕක ගැඹුරින් බැලුවොත් තව බෝධ කරන්න බැරි දෙයක් නෙවෙයි. එහිඳ තමයි ඔයගලන්ට සමාධිය වඩලා නීවරණ යටපත් කරගන්න කියන්නේ. එතකොට කලබල නැති සංසුන් හිතකින් අන්න ඕක මෙනෙහි කළොත් එතනම ඇති මාර්ගඵල ලබන්නේ. හරි. ඉතින් තේරුම් ගන්න මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. අවබෝධ කරන්න බැරි දේවල් නෙමෙයි. දහම පැහැදිලි.
සර් අදට ඇති නේද?
ඇති ඇති. හොඳයි හොඳයි.
දැන් එතකොට ප්‍රශ්නයක්
තව දැන් අපිට. ඔව් යන්න අවශ්‍ය නම් යන්න.
ඔව්. අද පොඩි ද අපිට වයස නොමේරු දරුවෙකුට සාමාන්‍ය කෙනෙකුට ඔය හිත ඇති වෙනවද්ද ඇති කරන්න පුළුවන්ද?
පුළුවන්. පොඩි. පුළුවන්. මේකට බුද්ධිය අදාළ නැහැ. මේ දැනගත්තු දැනුම අදාළ නැහැ. ඒ වගේ දකින්න මහ දෙයක් දැනගන්න ඕනේ. මේ හේතුන් නිසා මේක හටගත්. දැන් ඕකේ දකින්න ඕනේ මේ සංකාරය හටගත්තේ මොන හේතු හින්දාද? ත්‍රී වීල් එක හටගත්තේ මොන හේතු හින්දාද? ඒ හේතු ටික අවිද්‍යාව එක හේතුවක්. ඇත්ත ඇති හැටි නොදන්නකම. නේද? ඊතුරු හේතු ටිකත් හොයාගත්තොත් හේතුඵල සම්බන්ධය දැක්කා. හේතුන් නිසා හටගත්තා. ඒ හේතු යදුන් නැත්නම් හටගන්නේ නැහැ. ලෝකෙන් මිදෙන. අන්න පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි.
නමුත් බොහෝ දිනු දන්න කෙනෙකුට ලේසි.
ඔව්. නොදන්න ධර්මයට ලේසි. ඒකත් හොඳ අවබෝධයක්. අපි දන්නවා වැඩි. එතකොට මේ පටලෝ ගන්න ඔක්කොම. ඔය මේ සරල දේ කොච්චර සරල දෙයක්ද ඔතන තියෙන්නේ?
බාලය කියන කට්ටිය ඒ කියන්නේ ඒකට වෙනවා.
ඔව්. මම අපිට ඔකේ තර්ක කරන්න දෙයක් නැහැ. මේ එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් ඇත්තක් නේද ඔය ඕන කෙනෙකුට දකින්න පුළුවන්. තමන් මේක මෙනෙහි කරලා බලන්න එච්චරයි. ඔකයි බුදුදහම. හරි. ඔතන සම්මාදිට්ඨිය එහෙම තියෙනවා. ඒව මම වෙනම විස්තර කරන්නම් ඒ වචන ටික. අභිධර්මයේ වචන ටික ඕනනම් අරන් පෙන්වන්නම් ඔතන ඔක්කොම ටික තියෙනවා. සූවිසි ප්‍රත්‍යම ඔතන තියෙනවා. ඈ බලන්න ඕන. ඒ වචන දැනගත්තේ නැතුවට මේක දකින්න පුළුවන්. ඕන පොඩි ළමයෙකුට නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් මොකද්ද මේ වෙන්නේ කියලා. ප්‍රඥාව කියන්නේ ඕක. ඒකයි අර හත් අවුරුදු අය සෝවාන් වුණේ. අවුරුදු 7යි. නේද? පොඩි අය ධර්මය අහලා සෝවාන් වෙනවා.
ඒක පෙරපැවති එකක් නෙවෙයි. ඒක ඉස්සරහ ඇති කරගත්ත එකක්.
සෝවන් වෙන්නේ ඒ සරේ. මේ අවබෝධය ලබන්නේ ඒ සරේ. පෙර පැවති දෙයක් නෙමෙයි. ඒකට පිරිසිදු මනසක් විතරයි අවශ්‍ය. පිරිසිදු මනසයි නුවණින් මෙනෙහි කරන්න පුළුවන්කම. එච්චරයි. එහෙම හිතකට ධර්මය ඇහුණාම ඒක නුවණින් මෙනෙහි කළොත් අවබෝධ කරන්න බැරි දෙයක් නෙමෙයි. මතක තියාගන්න ඒ සෝවන් වීම කියන එක මහා අමාරු දෙයක් නෙමෙයි. ඔය ටික ඇති කෙනෙකුට සෝවන්නේ. හරි. හැබැයි ඒක නුවණින් දකින්න පුළුවන් වෙන්න ඕන ඒ කියන දේ. ඔය දවස් ගණන් භාවනා කරන්න ඕනේ. ඒ දකින්න නම් නීවරණ වලින් යටපත් වුණ හිතක් තියෙන්නත් ඕන. හරිද? අපි යෝග මෙනෙහි කරනකොට හිත එහෙම හිදුවනවා. නේද? කාමච්ඡන්දේ ව්‍යාපාදේ අරහි මෙහෙ කලබලයි. හෙම්බේ සංසුන් හිතක් ඕන. අර ලිඳක පෑදුන පැහැදිලි වතුර වගේ තියෙන්න ඕන. අඩිය පේන්නේ එතකොටනේ. අන්න ඒ වගේ පිරිසිදු මනසකින් ඔක බැලුවොත්. ඒ කියන්නේ කලින් තියෙන දෘෂ්ටි ටික කඩන්නයි මේක කරන්නේ. මේ ලෝකේ ගැන අපි විශ්වාස කරගෙන දැඩිව අරන් තියෙන දෘෂ්ටි ටික කඩන්න මේ හදන්නේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඇයි අපි ඒවත් දැඩිව විශ්වාස කරන්නේ? අතන ත්‍රිවිල් එක තියෙනවමයි කියනවනේ. නේද? බාර අරන් ඒකේ බැසගෙන තියෙන්නේ. දැන් මේ ලෝකෙන් මිදෙන ලෝකේ ඉක්මවා යන දැක්මක් මේ කියන්නේ. ওই ලෝකේ එළිය නෙමෙයි මේ තමන් තුලයි තියෙන්නේ කියලා මේ බුදු රජාණන් වහන්සේ පෙන්නන්නේ. නේද? ඒක දකින්න ලේසි නෑ අපේ තියෙන දැඩිව විශ්වාස කරන දෘෂ්ටි. ඒවා මේ ජීවිතේ විතරක් නෙමෙයි සංසාරේ දිගටම ආපු ඒවා. නේද?
එතකොට ඒක කඩන්න මේ නුවණින් බුදුදහම යොදාගෙන ප්‍රඥාවෙන්ම කරන්න ඕන දෙයක්. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි. දහම තියෙනවා නම්, Tamanට නුවණ තියෙනවා නම්, අවශ්‍යතාවය තියෙනවා නම් කරන්න පුළුවන් දෙයක්. හරි. දැන් අපි ඒ සඳහා අවශ්‍යතාව ටික තියෙනවා. මොන ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා. නැත්තම් මේ වගේ ඉන්නේ නැහැ. මේවා සාකච්ඡා කරන්නේ. මේ වගේ දෙයක් තේරුම් ගන්න මෙහෙම දෙයක් දෝ කියලාවත් තේරුම් ගන්න බෑ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය නැත්තම්. හරි. එහෙනම් ඒව ගැන සැක කරන්න එපා. ඒවා තියෙනවා. ඔයගොල්ලෝ කුසල් කරලා තියෙනවා ඕන තරම්. මේ නිකන් නෙමෙයි මේ වගේ තැනකට එකතු වෙන්නේ. හරි. ධර්මයේ අහන්න ලැබෙන්නේ, භාවනා කරන්න හිතෙන්නේ නිකන් නෙවි. ඒ සංසාර පුරුදු. එතකොට හැකියාව තියෙනවා අවබෝධ කරගන්න. මේකට ඕන දේවල් කරන්නයි ඕන. හරි. හොඳයි. එතනින් අපි අවසන් කරමු දැන් කට්ටිය. පරක්කු වෙන හින්දා කතා කරන්න ඕන ආයට පස්සේ අවශ්‍ය නම් කතා කරන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා දැන් ඊයේ ඉඳලා අදයි වරුවේම සෑහෙන කුසල් සම්භාරයක් ක්‍රස් කරගත්තා. ඒවා එසේ මෙසේ කුසල් නෙමේ. සංසාරයෙන් ගැලවෙන්නම උදව් වෙන කුසල් සම්භාරයක් ප්‍රතිපත්ති පූජාව ආමිස පූජාවට වඩා ගොඩක් බලවත් කුසල්. ඒවයි ප්‍රතිඵල බොහොම ආනිසංස දෙන ඒවා. සතුටු වෙන්න පුළුවන් ගාක් කුසල් සම්භාරයක් රැස් කරගත්තා. ඉතින් අපි මේ පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් කැමැති දෙවිදේවතාන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගෙන උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාන් වහන්සේලා අපවත් අපේ පවුල් වල අයත් සයොම ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් ඒ වගේ අපල උපද්‍රවයක් වෙන්න තියනවා නම් ඒවයින් අපව ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු වෙ ඉන්නවනම් මේ පින් තමන් කරපු පිනක්සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම ඒ මියගියට හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හෝතු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඒ වගේම මේ පින් කරගත්තු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියන අපේ උතුම්ම ප්‍රාර්ථනය වෙන්න ඕන. යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් අපට මේ මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඒ වගේම ඔයගලන්ට දැන් අදහසක් එන්නේ නැති සංඛාර කියන්නේ මොනවද? අවිද්‍යාවෙන් හදන සංඛාර. අර ත්‍රිවිල් එක වගේ අවිද්‍යාවෙන් හදන සංඛාර. සබ්බේ සංඛාරා මේ හදන හැම සංඛාරයක්ම අනිත්‍යයි දුකයි. අපිව දුකටපත් කරනවා. හරි? ඒවා අනිත්‍ය ස්වභාවයෙන් එක්කයි දුකටපත් කරනවා. ඔන්න ඕක ඇත්ත ඇති හැටියට දැක්කොත් යදා පඤ්ඤාය පස්සති ඇත්ත ඇති හැටියට ওই බව තේරුම් ගත්තොත් ඒ නිසා හටගන්න දුක මිදෙන්න පුළුවන්. අතාරින්න පුළුවන්. අත නිබ්බින්දති දුක්ඛේ. ඒස මග්ගෝ විසුද්ධිය. ඔන්න ඕක තමයි විසුද්ධියට මාර්ගය, නිවනට මාර්ගය. හරි? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. ඒස මග්ගෝ විසුද්ධිය. ඒ වගේම අනිත් එකක් දැන් තේරුම් ගන්න පුළුවන්. සබ්බේ ධම්මා අනාත්තාති. ධම්ම කියන්නේ මොනවද? හිතට අරමුණු වෙන දේවල්. ඒවා සියල්ලම හිතට යම් කිසි දෙයක් අරමුණු වුණා දැන් ත්‍රිවිල් එක අරමුණේ හිතට නේද ධම්ම
මාසත් ඒ ධම්ම කියන එක අවබෝධ නැහැ හොයාගෙන හොය හොය ඉන්නේ
ඔව් දැන් ඒක ටික ටික තේරුම් ගන්න පුළුවන් ඕක හිතුවොත්. සබ්බේ ධම්මා අනත්තාති. ඒකේ කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. ඕක එළියේ තියනවා කිව්වොත් තමයි මෙතන මම ඉන්න ආත්ම ස්වභාවය ඉන්නේ. හරි. ඒ අපේ මුලාව හින්දා. ඒතකොට සබ්බේ ධම්මා අනත්තාති. ඒක ඇත්ත ඇති හැටි තේරුම් ගන්න යදා පඤ්ඤාය පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුක අතාරින අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ඔච්චරයි විසුද්ධියට මාර්ගය. හරි. ඒ ගාත තුනක් තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධිය. ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.